අපි දැන් උදේවරුවේ දහම් සාකච්ඡා සිද්ධ කළා. ඒ වෙලාවේදී හිත පිළිබඳව විස්තරයක් තමයි සිද්ධ කළේ. භවංග හිත කියන්නේ මොකද්ද? ඒ වගේම ඒ මොහොතේ හටගන්නා විත් මොනවද? හිතක් හටගන්නේ කොහොමද කියන කාරණේ විග්‍රහ කළා. අරමුණක් නැතුව හිතක් හටගන්නේ නැහැ. මේක න්‍යාය ධර්මයක්. ඇස කන දිව නාසය ශරීරයේ මන කියන මේ ඉන්ද්‍රියන් හයට කොහකට හෝ අරමුණක් ආපුහාම ඒ අරමුණක් මුල් කරගෙනයි හිතක් හටගන්නේ. ඒ වගේම අරමුණු දෙකක් එක සැරේ හිතක හටගන්නේ නැහැ. එක ద్వාරයකින් එක අරමුණක් ගත්තාම ඒ අරමුණ හේතු කොටගෙන ඒ හේතුවේ ඵලයක් වශයෙන් හිතක් හටගන්නවා ඒ අරමුණට අනුව. ඇසෙන් හටගන්නා වරමුණක් මුල් කරගෙන හටගන්න චිත්තයට කියනවා චක්කු විඤ්ඤාණ. ඒ මුල් කරගත්ත ඒ අරමුණ කරගත්ත චිත්ත වීතියට කියනවා චක්කු විඤ්ඤාණ චිත්ත වීතිය. යාගම කන මුල් කරගෙන අරමුණක් ආවනම් ඒ මුල් කරගෙන හටගන්න හිතක් හටගන්න උට ඒකට කියනවා සෝත විඤ්ඤාණ. ඒ අරමුණ මුල් කරගෙන හටගන්න චිත්ත වීතියට කියනවා සෝත විඤ්ඤාණ චිත්ත වීතිය. නාසයේ ගන්ධයක් අරමුණු කරගෙන හිතක් හටගත්තා නම් ඒ හිතට කියනවා ගාන විඤ්ඤාණ. ඒ අරමුණු කරගෙන හටගත්ත චිත්ත වීතියට කියනවා ගාන විඤ්ඤාණ චිත්ත ගානද්වාර චිත්ත වීතිය. ওই විදිහට જીවහද්වාර පහයද්වාර මනෝද්වාර කියන ඔය කොටම ඉන්න ඔය විදිහට. මනෝද්වාරයේට අරමුණක් එනකොට ශක්තියක් මුල් වෙන කර්ම ශක්තිය මුල් කරගෙන තමයි කර්මජ වශයෙන් තමයි අරමුණ එන්නේ ඉතින්ලා. ඒ අරමුණ මුල් කරගෙන මනෝද්වාරයේට අරමුණක් එනකොට ඒ හට ගන්නා වූ මනෝවිඤ්ඤාණ හටගෙන මනෝවිඤ්ඤාණ එන මනෝද්වාර චිත්ත වීති හට ගන්නවා. බාහිරින් එන අරමුණක් මනසට ආවේ නැත්නම් අර භවාංග වශයෙන් ආපු ගති අරමුණු වෙනවා. ඒක නිරන්තරයෙන්ම වෙන අරමුණක් නැනා සිද්ධ වෙන්නේ ඒක. ඒ අරමුණ මුල් කරගෙන හට ගන්න චිත්ත වීති පරම්පරාවට කියනවා භවාංග චිත්ත වීති පරම්පරාව. ඒකත් මනෝද්වාරයමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් භවාංගයේ වෙනයි භවාංගයේ අරමුණු කරගෙන හරගන්න චිත්ත වීති වෙනයි. පරිසන්ධියක් ලැබුණාම භවාංග චිත්ත ප්‍රවාහය භවාංග ප්‍රවාහය චිත්ත ප්‍රවාහය නෙමෙයි භවාංග ප්‍රවාහය කර්මජව සිද්ධ වෙනවා ජීවිතය අවසාන වෙනකම්. එකම හිතක්වත් නැතුව අසඤ්ඤ සත්‍යයේ උපදින සත්වෙයින්ට භවාංග වශයෙන් භවාංග ප්‍රවාහය කර්මජ වශයෙන් මහා කල්ප 500ක් පවතිනවා හිතක් නැතුව. ඒ අධ්‍යායන චුත වෙන අවසාන මොහොතේදී මනෝද්වාරයේ අක්‍රියව තිබුණේ අර කර්ම ශක්තියෙන් අරමුණු එන්න නොදී නවත්වලා තිබෙච්ච නිසායි. ඒ නිසා හිතක් හටගත්තේ නැත්ති. හිතක් හට ගැනීමට හේතුව එහෙම නැති වෙලා තිබුණේ නැහැ. ඒ අසංඛ්‍ය සත්වයන්. ඒ ශක්තිය අවසාන මහා කල්ප 500 අවසානයේදී අරමුණු වෙන්න පටන් ගන්නවා ශක්තිය වෙනකොට ඒ මොහොතේම ඒ අරමුණු කරගෙන චුත වෙලා ඒයින්ම ගතියක් හටගෙන ඒකින් නැවත උත්පත්තියක් හට ගන්නවා මනුෂ්‍ය ලෝකේ. හටගෙන ඉඳන් ඊට පස්සේ ආයි කොහේ යනවද දන්නේ නැහැ. හතරපා ගත වෙන දතිර තියෙනවා. සසර ගමන නම් අවසානයේ කර කොහොම සම්බන්ධයක් වුණේ නැහැ. අසංඝ සත්‍ය භාවනා වලලා අසංඝ සත්‍ය ඉපදුනවා. මහා කල්ප 500 කාලයක් ප්‍රමාද වුණා විතරයි සිද්ධ වුණේ. ඒකයි කාරණේ. හිත විදි හටගන්න යුත මේට ඒදා හේතුවක් නැතුව හිතක් කියලා එකක් ලෝකේ සත්‍යෙක කිසිම සත්‍යෙක නැහැ. හිත කියන්නේ අරමුණක් එනකොට හටගන්න ප්‍රතිඵලයක් ඒ මොහොතේ. ඒ ඇරෙන්න වෙනම හිත කියලා එකක් නැහැ. නමුත් ශෝක සත්‍ය රැවටෙනවා. ඒ ක්‍රියාදාමීද පවතින හිතක් තියෙනවා. හිත අරමුණු ගන්නවා කියලා. ඒක තමයි ශෝක සත්‍යයන් රැවටෙන තැන. ඒ කාරණේ හරියට දැනගත්තේ ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ අප්‍රමාණ ඥානෙටයි අනාවරණ ඥානෙටයි. හිත කියන එක මොකක්ද කියලා අහුණු. හිත කියන එක හැදෙන හැටි. ඒක හේතුඵලයක් අනාදී පරම් පවතින ඒකකයක් නෙමෙයි කියලා ආත්ම දෘෂ්ටිය විනිද හැකියුනේ ඒකේ. නැත්නම් ලෝක සත්‍යයට කය විදින බව දන්නවා හිත විදින බව හොයාගන්න බෑ. ඒ නිසාම ලෝක සත්‍යය ලෞකික වශයෙන් රැවටෙනවා. කය විදිල යනවා හිත දිගටම ගමන් කරනවා කිය. හිත කියන එකක් තියෙනවා. ඒක තමයි ආත්මය කියලා. හිත ආත්මයක් හැටියට පනවා ගත්තා. ආත්ම දෘෂ්ටිය විඳගන්න බැරි වුණා. ඒකයි ඒ කාරණේ. බුදුරජාණන් වහන්සේ තමයි හේතුඵලයක් වශයෙන් හිත කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ මොහොතේ අරමුණක් එනකොට හට ගන්නවා. අරමුණ ගෙවුනහම ගෙවිලා ගියා. ධන්වැල් පුරුකට ධන්වැල් පුරුක සම්බන්ධ වෙවි විරත යනකොට එක පුරුකක් අනිත් පුරුක නෙමෙයි ඒ පුරුකට සම්බන්ධයකුත් තියෙනවා. අන්න ඒ වගේ ගියේ නිසා මොකද කරන්නේ? ධන්වැල් හැයන බැලුවොත් එක පුරුකෙන් අල්ල ඇද්දාම අනිත් පුරුක ඔක්කොම සම්බන්ධයක් තිබුණා වගේ නාම ගෝත්‍ර වශයෙන් වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධ විඥාන ස්කන්ධ කි මේ ස්කන්ධ පරම්පරාවට අයිති වෙලා අනාදීව පටන්ගෙන සම්බන්ධයක් එනවා. ඒ නිසා ලෝක සත්‍යයට ඒ හැයනම අල්ල මම කියන සංඥාව ආපුහම මම අතීතයේ හිටියා, අතීතයේ මෙහෙම හිටියා, මේ විදිහේ නමින් හිටියා, මේ ගෝත්‍රයෙන් හිටියා කියලා එහෙම මතකයක් එනවා. එහෙනම් මම කියලා ආත්මයක් තියෙනවා කියන හැවතුණු. ඒ ඔක්කොම කරන්නේ මොකද? මේ මොහොතේ හටගන්න හිතට අතීත සම්බන්ධය ওই විදිහට තියෙන නිසායි. නැති වුණා කියන්නේ නාම ගෝත්‍ර භාගවත් වුණා. විද්‍යාමාන අවස්ථාව ඉක්ම ගියා කියන එකයි බංග වුණා කියන්නේ. මේක තමයි ගාක් විග්‍රහ සහිත දෙයක්. අපිට ඔත්තරින් හොයන්න දෙයක් නැති. නමුත් හිව්වත් කමක් නැහැ. දැනගන්න ඕනේ මොකද? ආත්මයකින් දෘෂ්ටිය නැති කරගන්න හිතේ ස්වභාවය. මේකයි තියෙන්නේ. එහෙනම් නිරෝධ සමාපත්තියේ සමවැදී රහතන් වහන්සේට හෝ අනාගාමි කෙනෙකුට ඒ නිරෝධ සමාපත්තියේ ඉන්නකම් ওই චිත්ත ප්‍රවාහය ඉවරයි. චිත්ත ප්‍රවාහයක් නැහැ. නමුත් ඒ හැයනි සම්බන්ධය තියෙනවා. ඊළඟට ආයි නිරෝධ සමාපත්තිය අවසන් වෙනකොට මතු වෙන හිතට ඉස්සෙල්ලා තිබුණ හිතේ ඉඳලා සම්බන්ධයක් තියෙනවා කර්මජ වශයෙන්. කර්මජ වශයෙන් තියෙන සම්බන්ධය නිසා චිත්තයන් වශයෙන් සම්බන්ධය නෑ. කර්ම ශක්තියෙන් සම්බන්ධ වෙලා තමයි හැයන් නැවත ගලපලා හදන්නේ. ඒ නිසා කර්ම ප්‍රවාහය තමයි නොකැඩී අනාදීව පටන්ගෙන එන්නේ. නමුත් ඔක අටුවා විග්‍රහ කරනකොට චිත්ත ප්‍රවාහය නොකැඩී අනාදීව පටන් ගෙනවා කියලා විග්‍රහ කරන්නේ. චිත්ත ප්‍රවාහය නොවන බව අසංඥ ශක්තිය සහ නිරෝධ සමාපත්තිය සමවැදිලා ඒකෙන් ඉවත් වුණාම නැවත හිතහට ගන්නට අතරමැද කොටස තිබීම පේනවා. අතරමැද චිත්ත ප්‍රවාහය නැවතිලා තිබුණ ආකාරය. නමුත් කර්ම ප්‍රවාහය නම් නැවතිලා තිබුණේ නැහැ කිසිම සත්වයකට. කර්ම ප්‍රවාහය නැවතින්නේ කවදා හරි අනුපරිශේෂ නිර්වාණය කියන රහතන් වහන්සේගේ පිරිනුවන් පෑමදී අවසාන පිරිනුවන් පෑමදී. ඉතින් පස්සේ නැවත කර්ම ප්‍රවාහයත් එක්කලා චිත්ත ප්‍රවාහය ඔක්කොම සම්බන්ධ ඉවරයි. ඒ නිසා සත්වයක වශයෙන් කිසිම දෙනෙක් අතගාලා ඉන්න තීරු හේතු කෙලවරයි. එතනින් පස්සේ. ඒකයි කාරණේ.